මජ්ක්‍ධිම නිකායේ ඝනක මොග්ගල්ලාන සූත්‍රය කියලා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ මිගාරමාස් ප්‍රසාදය. ඒ කියන්නේ විශාඛාව විසින් අග්‍රා පූජා කරන ද මේ පූර්ව ආරාමයේ කියලා. ඇමරිකන් මිගාරමාස් ප්‍රසාදය කියලා කියනවා මේ. ඒ කියන්නේ මොකද මේ ඒ විශාඛාව විවාහ වෙලා ගිය කුලේ ඒ ස්වාමියාගේ තාත්තා මිගාර සිටු. ඉතින් මිගාර සිටු මිත්‍යා දෘෂ්ටික වෙලා හිටියේ නිගණ්ණාත පුත්‍රට තමයි වැන්නේ. ඉතින් නිගණ්ණාත පුත්‍රට දානයක් දෙන්න මේ කතා කරලා ඉතින් මේ ආරාධනා කළා ගෙදර දානයක් දුන්නාම විශාඛාව මේ එළියවත් ආවේ නැහැ කියලා ඉතින් හිතලා ඉතින් හිත නොහොඳ වෙනවා. මොකද ඉතින් මේ විශාඛාව ලැජ්ජාවට එළිය දෙන්නේ. මොකද නිදන්ට අකේලක වෙන්නේ නිර්වාස් වෙන්නේ. ඉතින් මේ පස්සේ කාලෙක ඒගෙන වාදයක් ඉන්නා ඊට වැඩිය බුදුරජාන් වහන්සේ හොඳයි කියලා බුදුරජාන් වහන්සේ බුදුරජාන් වහන්සේට ආරාධනා කරලා දානයක් දීලා බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරාම මිගාරසිතු සම්මාදිට්ඨික වෙනවා. සම්මාදිට්ඨික වෙලා විශාඛාව තමන්ගේ මව් තනතුරේ තියෙනවා. එනේ එදා ඉඳලා විශාඛාව තමන්ගේ මව කියලා කරගෙන. එහෙනම් මිගාර මාතා කියලා මිගාර මාතා කියලා විශාඛාවට අන්වර්තනාවේ හටගන්නවා. ඉතින් එදා ඉඳලා ඒ පූර්වාරම්භය කියන්නේ මිගාර මාතුකාසාරය. ඉතින් බුදුරජාණන් වහන්සේ මිගාර මාතුකාසාරයේ වැඩවාසය කරනකොට ධනක මුග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා ධනක කියලා කියන්නේ මේ දවස්වල කියන වචන වලින් ධනකාධිකාරතර කියන්නේ. ඔව් තේන සිංහලෙන් කියනවා නම් කවුන්ටර් කියලා තමයි කියන්නේ. මේ ඉතින් මේ ධනක මුග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා ඇවිල්ලා බෞද්ධ මහන්සෙන් අහනවා බෞද්ධ මහන්ත මේ මිගාර මාත් ප්‍රාසාදය හදන්න අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා කියලා ඒ හදන්න කලින් යම් කිසි දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ අනුපූර්ව ශික්ෂා. ඒ කියන්නේ කලින් පිළිපදිය යුතු දේවල් තියෙනවා. කලින් කළ යුතු දේවල් තියෙනවා. බිම සකස් කිරීම, බුන් තේරි, බිම සකස් කිරීම, අවශ්‍ය බඩු බාහිර ආදී එක්ස්ප්‍රස් කිරීම, සැලැස්මක් නිර්මාණය කිරීම, සැලැස්මක් අනුමත කර ගැනීම, සම්මත කර ගැනීම, මේ වගේ ගොඩාක් වැඩ තියෙනවා. මෙන්න මේ වගේ අපේ මේ දැන් පවතින රටේ කවුරු හරි ධනුර්ධරයෙක් වෙනවා. ඒ කියන්නේ දුනුආයෙක් වෙනවා. අන්න ඒ දුනුආයෙක් වීමට අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ කියන්නේ එයා මේ විදිහට ඉස්සලා පටන් ගන්න ඕනේ. මේ විදිහට දේවල් කරන්න ඕනේ කියලා මේ ආකාරයේ පිළිපදින ආකාරයක් තියෙනවා. කවුරු හරි යුද්ධයක් බටේක් වෙනවා නම් මෙන්න මේ ආකාරයේ අවශ්‍යතා පුරන්න ඕනේ. මේ ආකාරයේ පුහුණු වීමක් කරන්න ඕනේ. ඒ වගේ අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා තියෙනවා. අනිත් එක බෞද්ධ මහන්සිය කවුරු හරි අපි ඉගෙනිය යුතු පුද්ගලෙක් හම්බුනොත් ධනකේ කරා අන්න ඔහුට අපි දෙනවා එකේ වදිනේ. දෙකේ වදින ගන්න දෙනවා. තුනේ වදින ගන්න දෙනවා. හතරේ වදින ගන්න දෙනවා. ඔය ආකාරයට ක්‍රමානුකූලව උගන්ලා පස්සේ 100වත් උගන්වනවා. 1000වත් උගන්වනවා. ලක්ෂේවත් උගන්වනවා. ඊට වැඩිවත් උගන්වනවා. ඉතින් මේ ධනකේ කරන්න අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. බාගතුන් වහන්සේ මේ ධනක මුදල් අහනවා. බාගතුන් වහන්සේ මේ ශාසනයේ එහෙම අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් අනවන්න පුළුවන්ද කියන්න පුළුවන්ද? ඉතින් බාගතුන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය පුළුවන් කියන්න පුළුවන්. මේ ශාසනයේ අනුපූර්ව ශික්ෂාවක් කියන්නේ කලින් ඉක්ලිදු ක්‍රමයක්, අනුපූර්ව ක්‍රියාවක්, කලින් කළ යුතු ක්‍රියාවක්. එහෙනම් නැත්නම් කලින් අනුපූර ප්‍රතිපදාවක්. ප්‍රතිපදා කියල කියන්නේ පිළිබදිය යුතු ආකාරය. හරි. ඉතින් එහෙම කනවන්න පුළුවන්. කොහොමද කියනවා නම් මේ හරියට දක්ෂ අස්ස ගමකේ, ඒ කියන්නේ අස්සයන් දමණය කරන අස්සයන් පුහුණු කරවන්නේ හොඳ අස්සෙක් ලැබිලා ප්‍රථමයෙන් මෝවල් ගන්න උගන්වනවා. ඉතින් ඊට පස්සේ තමයි ඊට වැඩි දේවල් කරන්නේ. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ දමණය කළ යුතු පුරුෂයෙක් ලැබිලා පුරුෂ දමයේ, ඒ කියන්නේ දමණය කළ යුතු පුරුෂයෙක් ලැබිලා තථාගතයන් වහන්සේ ප්‍රථමව කියනවලු ඒකි තවම් වික්කු තොපමෙහි ඒව වික්ෂුව සීලවා හෝති සීල සම්පන්නවව පාතිමෝක්ඛ සංවර සංතෝ හෝති විහරාහි ආචාර ගෝචර සම්පන්නෝ. ඒ කියන්නේ පාතිමෝක්ඛ සංවර සීලයෙන් සමාදන් වෙන්නේ. ඒ කියන්නේ පාතිමෝක්ඛ සංවර සීලය කියලා කියන්නේ නිවන පිණිස සමාදන් වූ සීලය. මොකද මේ ලෝකේ බොහෝ සිල් තිබුණාට සිල් රකින්න හිටියට හැමෝම නිවන පිණිස නෙමෙයි සිල් රකින්නේ. සමහරු සිල් රැකලා කැමති ඉරිදි වැඩ. එහෙම නැත්නම් ධාන වැඩ. එහෙම සමහරු කැමති රජ වෙන්න. සමහරු කැමති සිටු වෙන්න බොහොම පොහොසත් කෙනෙක්. එහෙම නැත්නම් සමහරු කැමති දෙවියෙක් වෙන්න. සමහරු කැමති බ්‍රහ්මෙක් වෙන්න. ඒ වගේ නොඑක ආකාරයේ වෙන වෙන දේවල් තියෙනවා. ඊට අමතරව තමන් කැමති ඕන දෙයක් ප්‍රාර්ථනා කරගන්න සීලය බොහොම අනිත් හොඳ අදිතාවක් කියලා බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. ඉතින් මේ විදිහට එක එක දේවල් ප්‍රාර්ථනා කරන්නේ නැතුව යම් කිසි සීලයක් කෙනෙක් සමාදන් වෙනවා නම් නිවන් දකින්න කියලා ඒකට කියනවා ප්‍රාතිමෝක්ඛ සංවර සීලය. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවලු භික්ෂුව තොපේව ඇවිත් සීලවන්ත සීලය සම්පූර්ණ කරා ප්‍රාතිමෝක්ඛ සංවර සීලයට සමාදන් වෙනවා. ආචාර ගෝචර සම්පන්න වෙන්නේ මෙහෙමයි. පාතිමෝක්ඛ සංවර සීලය විතරක් කියලා නියම කරන්න බෑ. ආචාර ගෝචරක් තියෙනවා. ඒ කියන්නේ ආචාර විදි, ගෝචර විදි. ඒ කියන්නේ හැසිරිය යුතු ආකාරය, හැසිරිය යුතු ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක නැතුව ඊට වඩා උසස් සීලයක් කරන පාතිමෝක්ඛ සංවර සීලය විතරක් පුරන්න බෑ. අපි හිතමු දැන් ගියේ ඇතුලේ ගණ ගහන්නේ. ඒක ඒක ක්‍රමයක්. මිනිස්සු දන්නවා ඒක. වැඩි හිටියෙක් ඉන්නකොට මේසයක් උඩින් කකුලක් කියන්නේ. එහෙම නැත්නම් කොහොමවත් මේසයක් උඩින් කකුලක් කියන්නේ. ඒ වගේ මේ හික්මෙන්ද පුළුවන්. මේ හික්මෙන් ඕන. වැඩි හිටියෝ දැක්කම නැගිරි ඉන්නවා. එහෙම නැත්නම් ගරුකලෙත්තම් යුතු පුද්ගලයන් ගරු කරනවා. ආසනයෙන් දෙන් ආසනයෙන් පූජා කරනවා. එහෙම නැත්නම් දැන් ඉස්සරනම් භික්ෂුන් වගේ නැත්නම් වැඩි හිටි කවුරු හරි ආවහම ආදෝණය කරලා තියෙනවා. පාදවල තෙල් ගලවලා තියෙනවා. ඊට පස්සේ ආසනීය පූජා කරලා තියෙනවා. ඒ වගේ හැම ආකාරයකින් කරලා දෙනවා. ඉතින් ඒවා කියන්නේ ආචාර ගෝචර විදි. එහෙම නැත්නම් වැඩි හිටියෝ කතා කරනකොට අතරමැදින් කතා කරන්නේ. ඒවට කියන්නේ ආචාර ගෝචර විදි. ඉතින් ඒවා නැතුව වැඩි හිටියන්ට ගෞරව කරන්නේ නැතුව ගුණවතුන්ට ගෞරව කරන්නේ නැතුව කෙනෙකුට නිවන් කියන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර ගෝචර සම්පන්නයි. ඊට පස්සේ කියනවා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වූ වරදක් කරන්න ගොඩක් බය වෙනවා. එනි ඉතා කුඩා වරදක් කරන්න ගොඩක් බය වෙච්ච කෙනාට කියනවා අන්න ඒ කෙනාට කියන්න යන්න පුළුවන්. එහෙනම් අන්න ඒ විදිහට ශික්ෂාපද සමාදන් වෙලා සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ ශික්ෂාපදයක් නිගන් රකින්න නෙමෙයි යන්තම්වත් තගන්න බය වෙනවා. ඉතින් ඔහොම බුදුහාමුදුරුවෝ උපදෙස් දීලා අන්න ඒ දමණය කළ යුතු භික්ෂුවට ඒ උපදෙස් පිළිපදින්න, ඒ උපදෙස් සම්පූර්ණ කරන්න කාලයක් දෙනවා. කියන්නේ පාතිමෝක්ඛ සංවර සීල සමාදන් වෙන්න ඕනේ, ආචාර ගෝචර වෙන්න ඕනේ, අනුමාත්‍ර වූ වරදක් කරන්න ගොඩක් බය වෙනවා. ඉතින් යම් කාලයක ඉතින් සමහර කෙනෙකුට ඉක්මනට මේක කරන්න පුළුවන් සමහර කෙනෙකුට ගොඩක් කලින්. ඉතින් යම් කාලයකදී මේ භික්ෂුව සිල්වත් වෙනවා නම් පාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වෙනවා නම් ඒ කියන්නේ නිවන පිණිස සමාදන් සීලය හොඳටම සමාදන් වෙලා ඉන්නවා. ඉතින් මේක මේ සමාදන් වෙනකොට කරන්න ඕන විදියක් කියලා තියෙනවා. ඒ කියන්නේ ආර්යකාන්ත සීලය කියලා. යම් කිසි සීලයක් අඛණ්ඩ, අචිද්‍ර, අසබල, අකම්මාස, බුජිස්ස, අප්‍රාමත්ත, නිඤ්ඤුප්පසත්ත, සමාධි සංවත්තනික කියලා අංග 8කින් යුක්ත සමාදන් වෙනවනම් ඒකට කියන ආර්යකාන්ත සීලය. මෙන්න මේකට තමයි මේ කෙටියෙන් කියලා තියෙන්නේ සික්ඛාපද සම්පූර්ණ කරනවා කියන්නේ. ඒ කියන්නේ යම් කිසි සීලයක් අපි රෙද්දක් ගත්තාම ඒ රෙද්දෙන් අගින් කොනක් ඉරිලා ඒකේ තියෙන ඡන්ද කැඩුනා කොනෙන් කැඩුනා කියලා. අපි තුමු දැන් කෙනෙක් සීල් ගන්නවා. රස සීල් ගන්නවා කියලා ගන්නවා. එහෙනම් තඩ සීල් ගන්නවා කියලා ගන්නවා. ඉතින් ඒ සීලය කැඩෙන්නේ සින්දුවක් කියලා. එහෙම නැත්තම් ඒ කාලේ කෑමක් අන්දලාගේ එම වස්තර ආකාරයෙන් මේ නැත්නම් බොරුවක් කියලා. එහෙනම් ඊට මොකද? ඡන්ද සීල. ඒ කියන්නේ ඒ සීලේ අග කැඩිලා තියෙන. එතනින් හරිය සමාදන් වෙන්නේ නැහැ. එහෙනම් ඒකට කියනවා අගින් කැලිච්ච රෙද්දක් හොද සීලයක්. අන්න එහෙම වෙන්නේ බහැල්. ඒකට කියනවා අඛණ්ඩ. අච්චිද්‍ර කියලා කියන්නේ මැදින් කිල් වෙලා තියෙනක. ඒ කියන්නේ යම් කිසි රෙද්දක් ගත්තාම මැදින් ඉලක් තියෙනවා නම් අන්න ඒ වගේ යම් කෙනෙක් සීලයක් සමාදන් වෙලා මම අද දවසේ ඉන්නවා රයි 24ක් ඉන්නවා කියලා උපසතයක් වෙන්නේ රයි 24ක් ඉන්නවා. ඒක එහෙම ඉන්නකොට නැගදි සීලයක් කැඩෙනවා. ආයි සමාදන් වෙලා සීලය රකින්න ඉගෙනපන්. ඒක කියන මැදින් හිල්ලුනා කියන්නේ. අන්න එහෙම වෙන්නත්. එහෙම නැත්තම් අසබල කියලා කියන්නේ මේ ලප කැලල් වගේ පැල්ලම් 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 තියෙන විදිහට දෙක සිල් වර්ග දෙක තුනක් කැඩෙනවා මගදී ආයි සමාදන් වෙලා ඉස්සරහට ගෙනියන්න. අන්න එහෙම කියනවා සබල. ඉතින් එහෙම නොවනට කියනවා අසබල. අකම්මාස කියන්නේ තිත්තේයක් එක දිගට තියෙනවා වගේ යම් කිසි සීලයක් සමාදන් වෙලා ඉන්නකොට එක සිල් පදයක් කැඩෙනවා. ආයි හදාගන්නවා ආයි කැඩෙනවා. ආයි හදාගන්නවා ආයි කැඩෙනවා. ඔහොම තිත්ති දිගටම දිනවල කියන සම්මාස. එදින එහෙම නැති වෙනවා කියන අකම්මාස. ඉතින් ඔන්න ඔය අංග හතරෙන් යුක්තව සීලය රකින්නකොට අන්නේ සීලයට කියනවා බුද්ධිස්ස. බුද්ධිස්ස කියලා කියන්නේ තෘෂ්ණා දාහත්වයෙන් මුදලෙහිම බුද්ධිස්ස. එයා විග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ අපි සංහාවගේ දාසෙ. සංහාවකින් ධර්මයේ දාසෙ තමයි. අපි ආසාව නිසා ක්‍රියා කරන. අන්න ඒ මෙන්න කවුරු හරි කෙනෙක් මෙන්න මේ අංග හතරින් යුක්ත සීලය රකිනවා නම් අන්න ඔහුට තෘෂ්ණා දාසත්වයෙන් මිදෙන්න පුළුවන්. සංහාවෙන් ගැලවෙන්න පුළුවන්. එහෙනම් කියනවා බුද්ධිස්ස කියන්නේ මේ අංග හතරෙන් යුක්ත. ඒ කියන්නේ අකණ්ඩ, අචිද්‍ර, අසබල, අකම්මාස. ඉතින් අංග හතර තියෙනවනේ ඒක බුද්ධිස්ස කියලා කියන්නේ. ඒක දුෂ්ණා දාසත්වයෙන් මුදිනවා. අනිත් එක තමයි මේ අපරාමර්ථ. අපරාමර්ථ කියල කියන්නේ තෘෂ්ණාවෙන්, දෘෂ්ටියෙන්, මානෙන් කියන අංග තුනෙන් ගෑවිලා නැහැ, කලවම් වෙලා නැහැ. පරාමර්ථිනි කියන්නේ ගෑවිලා කියන එක. අතගානට කියන පරාමර්ථිනි කියලා ඒ තෘෂ්ණාව සම්බන්ධ නැහැ. ඒ කියන්නේ මම දිව්‍යලෝක උපදිනවා කියලා නෙමෙයි මේ සීල රැකෙන්නේ. මම බ්‍රහ්මලෝක උපදිනවා. මම රජ වෙනවා. මම සිටු වෙනවා කියලා නෙමෙයි මේ කරන්නේ. ඔව්. ඒ කියන්නේ සංසාරයෙන් එතර වෙන හිතයන් නිවන් පිණිස සමාදන් වෙච්ච සීලය. ඒක තමයි තෘෂ්ණාවෙන් මිදিলা කියලා කියන්නේ. දෘෂ්ටියෙන් මිදලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය සහිත සීල රකින්න පුළුවන්. අපිට සමහරව අත කාලෙත් දකින්න හම් වෙනවා සීල් රකින්න මිත්‍යා දෘෂ්ටිය සහිතව. ඒ කාලෙත් ගොඩාක් අය කියන්නේ ශාස්ත්‍රවරු කියන්නේ එක්තරා විශේෂ සීල් රැකපු අය. හැබැයි මිත්‍යා දෘෂ්ටිය සහිතව. එහෙම නැත්නම් මානය සහිතව. ඉතින් ওই මානය කියන එකත් හරි දරුණුම දෙයක් තමයි. මිත්‍යා දෘෂ්ටියට විතරයි දෙවෙනියෙන්. මානය. ඉතින් යම් කෙනෙක් අනිත් අයගේ විශේෂයෙන් ඉඳලා සිල් රකින්නවා නම් එයාට නිවන් ලැබෙනවා. ඒ හින්දා මේ කියන්නේ කුෂ්ණාවෙන් දෘෂ්ටියෙන් මානෙන් පරාමර්ශනේ නොවිත්‍ය සීල කියන අපරාමත්ත සීල. ඊට පස්සේ විඤ්ඤුප්පසත්ත. විඤ්ඤුප්පසත්ත කියන්නේ කවුරුරි මෙන්න මේ විදිහට සිල් රකින්නවා නම් විඤ්ඤාණ විසින් ප්‍රශංසා කරනවා. ඒ කියන්නේ නෝන තියෙන රහතන් වහන්සේලා විසින් නෝන තියෙන පුද්ගලයන් වහන්සේ පුද්ගලෝ විසින් මේ පුද්ගලයාට ප්‍රශංසා කරනවා. සමාධි සංවර්ධනික. සමාධි සංවර්ධනික කියලා කියන්නේ සමාධිය පිණිස මේ සීලය පවතිනවා. මේ වගේ සීලයක් රැක්කොත් සමාධියේ තරම් දුර නෙමෙයි. ඔහුට තියෙන්නේ ටිකක් විවේකයෙන් ඉන්න විතරයි. විවේකයෙන් ඉන්නකොට සමාධිය ඒ තරම් දුර නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ සීලයක් රකිනකොට මේ පුද්ගලයාව රහතන් වහන්සේලාට ඉතාම ප්‍රිය පුද්ගලෙක් වෙනවා. අන්න ඒ හින්දා කියනවා අරියකාන්ත සීලෙන් සමන්විතයි. ඉතින් මේ වගේ බුදුහාමුදුරුවෝ කියනවා මේ දිග යම් කාලයක සීලය සම්පූර්ණ කරොත් සරලා පාතිමුක්ඛන්වරේ සම්පූර්ණ කරොත් ආචාර කෝචරවල සම්පූර්ණ වුණොත් කුඩා වරදක් කරන්න බය වුණොත් ශික්ෂාපද සමාදන් වෙලා කඩන්නටිව රකිනවා නම් තථාගතයන් වහන්සේ නැවත අව ඉදිරියට අන්නේ භික්ෂුව ඉක්මවන කියනවා. ඒ විපං භික්ෂු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝ චක්කුණා රූපං දිස්වා නිමිත්ත ගාහි හෝ මා නිමිත්ත ගාහි හෝ මාන් ගැන්ජන ගාහි. ඒ කියන්නේ භික්ෂුවත පයවල් ඇවි ඉන්ද්‍රිය සංවර සීලේ සමාදන් වෙන ඉන්ද්‍රිය සංවර සීලේ සමාදන් වෙන්න කියලා කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒකෙ නිමිති ගන්න එක. ව්‍යංජන ඒ කියන්නේ මොකද්ද? ඇහෙන් රූපයක් දැක්කහම ඒ පිළිබඳව හොඳයි, මේ රූපය හොඳයි, මේ රූපේ ලස්සනයි, නැත්නම් මේ රූපේ මගේ, නැත්නම් මේ රූපය මෙහෙම කෙනෙක්, ඒකේනම් මෙහෙම, ඒකේනම් මෙහෙම කියලා මේ ආකාරය කියලා දිගටම දිගටම ඒ අනුව සිතුවිලි හිතන්න එපා. අන්න ඒකට කියනවා ඇහෙන් රූපයක් දැක්කහම වැඩිදුර හිතන්නේ නැතුව ඒ රූපේ එතනින් ඒ රූපය ගැන සිතිය මෙතනින් නවත්තනට කියන ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඒක ඇහැට, කනට, නහයට, දිවට, හයට, මනසට කියන හයටම පොදු කරගෙන කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ ඇහැකින් ඉන්ද්‍රිය රකින්න පුරුදු කරනවා. ඇහැකින් ඉන්ද්‍රිය රකින්න කාලයක් ගත වෙනවා. එකපාරටම කරන්න බෑ. හැබැයි සීල සම්පන්න වෙච්ච කෙනාට ඒකේ තරම් ජය වැඩක් නෙමෙයි. ඉතින් මේ භික්ෂුව ඉන්ද්‍රිය සංවරයෙන් සමාදන් වෙලා ඉන්නවා. මේ ඊට පස්සේ යම් කිසි කාලයක ඒ භික්ෂුව ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කරාම බාගතුන් වහන්සේ නැවත තව දුරටත් ඒ භික්ෂුව ඉක්මවනවා. දෙනාලු ඒහි කං භික්ඛු භෝජනේ මත්තඤ්ඤෝ හෝමි පටිසංඛායෝනිසෝ ආහාරං ආහාරය්‍ය. තොප භික්ෂුව තොප ආහාරේ මාත්‍රඥෝ වාසය කරව. ඒ කියන්නේ මාත්‍රඥ කියන්නේ නියමිත ප්‍රමාණයට ආහාරය ගන්න පුරුදු වෙන්න කියලා. පටිසංඛායෝනිසෝ කියලා කියන්නේ නුවණින් සලකමින් මනසින් යුක්තව ආහාර අනුභව කරන්න කියලා කියනවා. කොහොමද කියන්නේ? අර විදිහට. නේව දවල්, න මදල්, න මණ්ඩනාය, න විභූෂණාය, යාවදේව හිමස්ස කායස්ස තිතියා, විහිංසු කරතියා, බ්‍රහ්මචර්යානුගාය, ඉති පුරාණංච වේදනම් කටිහංකාමි, නවංච වේදනම් න උපාදිස්සාමි, යාත්‍රාච මේ භවිස්සති. අනවජ්ජ පාත පාසිහාර පාති කියලා. ඒ කියන්නේ මේව දමාය ජලයේ පිණිස නෙමෙයි, න මදාය මදයේ පිණිස නෙමෙයි, පුරුෂ මදය වෙන්නේ නෙමෙයි, න මණ්ඩනාය කියන්නේ අදුතම් පුරවන්න නෙමෙයි, න විභූෂණාය කියන තැන් ලක්ෂණ කරන්න දෙන්නේ. යාවදේව ඉමස්ස කායස්ස කිතියා. යම්තා මේ කය කෙලින් තියාගන්න පුළුවන්ද? යාපනා යැපෙන්න පුළුවන්ද? විහිං සූපරතිය. ඒ කියන්නේ හැම නැති කමින් වෙන්නේ අමාරුවනේ. බ්‍රහ්මචර්යානුග්‍රහය. මේ භාවනාවට මේ බ්‍රහ්මචර්යාව මේ උතුම් වූ චර්යාවට අනුග්‍රහයක් පිණිස ඉති පුරාණංච වේදනම් පටිහං කාමේ කියන්නේ මේ පුරාණ වේදනා නැති කරන. ඒ කියන්නේ පුරාණ වූ බඩගිනි වේදනා නැති වේවා. දැනට පවතින බඩගිනි වේදනා නැති වේවා. එහෙම නැත්නම් නවංච වේදනා න උත්පාදිස්සාමි. අනාගතයේ ඇති වෙන බඩගිනි වේදනා නැති වේවා. යාත්‍රාජනේ භවිස්ති. මගේ ජීවිතේ යාත්‍රා පසු ජීවිත යාත්‍රා ගත වෙනවා. ඒ කියන්නේ ජීවිතේ යාත්‍රාවක් කොහෙද ජීවෙනවා. අනවශ්‍යතා නිවැරදිව මෙලි කියත් වෙනවා. පහසුහාරෝ දැන් පහසුන් කියත් වෙනවා. අන්න එහෙම හිතලා ආහාර ගන්න කියලා කියනවා. මෙලව කියන දැන් ප්‍රථමයෙන්ම අපි කිව්වා සීල සංවරය. කියන්නේ පාතිමොක් සංවර සීලය ආචාර ගෝලෙන් සම්පන්න ගුඩාවර දක්වත් කඩන්න බය වෙන එහෙම කියලා කිව්වා. ඊට පස්සේ කියන ඉන්ද්‍රිය සංවර සීල සමාදන්. ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා ඒ දැන් පිට පිට ඉතන්න එපා. හොඳයි කියලා හිතන්න එපා. මේ ලස්සනයි හොඳයි මනාපයි එහෙම කියලා හිතන්න එපා. හ්ම්. ඒක දැනගෙන වට අකමැති වෙන එකක් යන්නව කියලා. කැමති වෙන එකක් නව කියලා. ලෝභය කැමති වෙනවා කියන්නේ ලෝභය වැඩනවා කියන්නේ. අකමැති වෙනවා කියන්නේ ද්වේෂය වැඩනවා කියන්නේ. ඒ දෙකම අඩු වෙනවා ඉන්ද්‍රිය සංවර්ධන. ඔව් වැඩිපුර හිතන්නේ නැතුව ඉන්න එක තමයි ඉන්ද්‍රිය සංවර කීර්තිය. ඉතින් අසුචි වගේ දෙයක් දැක්කත් ද්වේෂයේ පහළ වෙන තියක් පාලනය වෙනවා ඒක. දිගටම දිගටම මේක හිතන්නේ නැහැ. ඒ ඊට පස්සේ කියනවා භෝජනේ මාත්‍රඥ වෙන්නේ කියලා. ඒ කියන්නේ යම් කිසි කාලයක භික්ෂුව භෝජනේ මාත්‍රඥ වුණාම කියනවා භික්ෂුව තොපරි ජාගරියන රෝගය එහි යෙදෙන. ඒ කියන්නේ මොකද්ද? ජාගරියන අනුත්තෝ හොහි. ඒ කියන්නේ මොකද? නිදි මරන්න පුරුදු වෙන. අන්න එතකොට තමයි කියන්නේ පය හතරක් විතර නිදා ගන්න පුරුදු වෙන. මේ ඉතින් එක පාටම පය හතරක් නිදා ගන්න බැහැ. අමාරු. කාලයක් තිස්සේ පුරුදු වෙනවා. කණේකට පුරුදු වෙනවා කාලයක්. මේක තිබුණේ දීර්ඝ කාලිනේ වැඩ. ඉතින් ඒ අතර භාවනාකාර කමක් නැහැ. පොඩ්ඩ පොඩ්ඩ ඒකට මේ භාවනා කරන්න දෙන ක්‍රමෙ නේ. බුදුහාඳුරු කියලා දෙන්නේ මේ ආකාරයෙන්. ඉතින් නිදි වරන්න පුරුදු කරනවා කොහොමද? දවල් කාලේ හැරගෙන ඉන්නේ. නිදා ගන්නෙම නැහැ. බත් කෑවට පස්සේ නිදා ගන්නෙත් නැහැ, කලින් නිදා ගන්නෙත් නැහැ, නිදා ගන්නෙ නැහැ. ඊට පස්සේ රාත්‍රියේ ප්‍රථම යාමේ කියන්නේ 6 ඉඳලා 10 වෙනකම් හැරගෙන ඉන්නවා. මධ්‍යම යාමේ සිහියෙන් නැගිටින වෙලාව මතක් කරලා උත්හාන සංඥාව දෙකෙන් නැගිටින වෙලාව මතක් කරලා නිදා ගන්නවා. දකුණු ඇලේ දකුණු දිගට ඕනාවන්ට ඉන්න සියයන් දිගට අන්න එහෙම නිදාගත්තාම උදේ දෙකට ඇහැරෙනවා. උදේ දෙකට ඇහැරලා ඊට පස්සේ ඇවිදින්නවා. නිදි මරන්න පුරුදු කරන්නේ එච්චරයි. පහවරයි නිදාගන්න. අන්න ඒක පුරුදාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ භික්ෂුව තොපෑවි සති සම්පජාන පුරුදුය. සිහියෙන් ප්‍රඥාවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න කියලා. කොහොමද සිහියෙන් ප්‍රඥාවෙන් වැඩ කරන්නේ? ඉදිරි දැනකොට ආපසු එනකොට සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න. මේක ටිකක් ඉරියාපත වලට ටිකක් අමාරුයි. අමාරුයි කියන්නේ වැඩ වැඩි වෙන. ප්‍රඥාවෙන් කල්පනා කරනවා කියලා කියන්නේ ඉස්ලාම් හිතන්න ඕනලු මොනවාරි කරන්න හිතුවාම මම මේ වැඩේ කරන්න හොඳද? මේක හොඳ වැඩක්ද නරක වැඩක්ද? කුසල්ද අකුසල්ද? ඉස්සලා හිතා. වැරදිද නිවැරදිද? කියලා. ඒ කියන්නේ අපි දුන්නේ පන්සල් යන එක. ඉතින් කල්පනා කරලා බලුවාම පන්සල් යන එක කරන්න හොඳ වැඩක්ද නරක වැඩක්ද? හොඳ වැඩක්. එහෙම නැත්නම් මොනවද සංගීත සම්දර්ශනයක් බලන්න යන්නේ කියලා. ඒක හොඳ වැඩද නරක වැඩද? බුද්ධ ආගමේ තියෙන නරක වැඩ. ඉතින් ඒක එහෙනම් ඉදිරියම නවත්තනවා. ඒ වුණාට දැන් පන්සල් යන්න හිතුනහම හොඳ වැඩක් කියලා හිතුනොත් ඒ වුණාට අද පන්සල් යන්නේ හොඳයි. ඒක කල්පනා කරලා බලුවහම භාවනාව පුරුදු කරන කෙනෙකුට කෙනෙක් වැඩි දවසකට පන්සල් යාම ඒතරම් සුබ නෑ කියලා තමයි කියන්නේ. මොකද විවිධ වර්ගයේ ඇඳුම් ඇඳගෙන විවිධ මිනිස්සු විවිධ විදිහේ මිනිස්සු එන්න පුළුවන් පන්සල්. ඒ අය දිහා බලන් ඉඳලා ඒ අය කතා කරන විදිහ බලන් ඉඳලා කෙනෙකුට තමන්ගේ භාවනාවත් අමතක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂය පහළ වෙන්න පුළුවන්, කැමැත්ත ඇති වෙන්න පුළුවන්, ඒ වගේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ හින්දා සෙනඟ වැඩි දවසට පන්සල් යන එක හොඳයි කියලා කියලා නැහැ. ඒ කියන්නේ අඩු දවසකට පන්සල් යන එක තමයි. ඊට පස්සේ කල්පනා කරන්න ඕනලු මම කරන භාවනාව දිගටම පවත්වාගෙන යන්න පුළුවන් තරම් මේ පන්සලට යෑමද? ක්‍රියාව මේක භාවනාවට අනුකූලද? දෝෂකරද? එහෙනම් හොඳද? ගැළපෙනවද කියලා. අන්න එහෙම ඉතල පස්සේ සිහියෙන් යුක්තව භාවනාව හදාගන්න නැතුව පන්සල් යන එක තමයි ප්‍රඥාවෙන් හිතනවද සම්පදාන හතරක්. සම්පදාන හතර මම ඔය දැන් ඔය පාලි කියන්නේ නැතුව කිව්වේ සාත්තක සම්පදන්නේ, සප්පාය සම්පදන්නේ, දෝචර සම්පදන්නේ, අසම්මෝහ සම්පදන්නේ කියලා පාලි කියලා තියෙන එක තමයි මම ඔය කිව්වේ. මේ මම පාලි වලින් කිව්වට බලගෙන කියනවායි මේ ඉතින් ඔන්නවට තමයි ප්‍රඥාවයි දෙන්නේ නැහැ. ඒක පස්සේ සීයෙන් කරන්න ඕන සති සම්පජාන කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඉදිරියට යනකොට සීයෙන් ප්‍රඥාවෙන් යන්න පුළුවන්. ඔය විදිහට හිතලා ආම වෙනකොට ඒක කරන්න පුළුවන් නම් සීයෙන් ප්‍රඥාවෙන්. අන්න ඒක තමයි සති සම්පජාන. අභික්ඛන්තේ පරික්ඛන්තේ සම්පජානකාරී හොති කියන එක. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. එහෙනම් ඉදිරිය බැලීමේ දිසා බැලීමේදී එහෙම හිතනවා. ඔබට උදාහරණයක් කියනවා නම් ඔෆිස් එකේ වැඩ කරගෙන ඉන්නවා. ආවාලේ වැඩ කරගෙන ඉන්නකොට කාගේ හරි කටහඬක් ඇහෙනවා. ඇහෙනකොට බලන්න හිතෙන ඔලු උස්සලා. අන්නේ ඔලු උස්සලා බලන්න කලින් මේක මේ ප්‍රයෝජනවත් එකක්ද? මේක මේ කුසලයක්ද? මේක මේ දැන් කරන්න ඕන එකක්ද? මට ප්‍රයෝජනද අනික් අයට ප්‍රයෝජනද කියලා හිතලා බලලා ඔලු උස්සලා බලනවනම් අන්න ප්‍රඥාව සහිතව ඔලු උස්සුවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්න ඇහෙනකොටම බලලක් ඉවරයි. ඒ කියන්නේ ප්‍රඥාව නැතුව බැලුවා කියන්නේ. ඉතින් අන්න ඒක පුරුදු කරන්න කියලා කියනවා. දැන්නේ ඉදිරිය බැලීම සහ අනුදික් බැලීම, ඒ කියන්නේ වෙන දිශා බැලීමේදී මේ පුරුදු කරන්න කියලා කියනවා. මේක අමාරු වගේ තේරුණාට කරනකොට කරන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ උපදේශය. සවන්තා ඥාණයෙන් බලලා මිනිස්සුන්ට පුළුවන් දේවල් විතරයි කියලා දෙනවා. බැරි දේවල් කියලා නැහැ. බැරි ටික කිව්වේ නැහැ කියලා කියන්නේ. මේ බුදුන් ටික විතරම කියන්නේ. ඉතින් ඒකින්ද බුදුරජාණන් වහන්සේ අදහනවා නම් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ඥානය කියන එක පිළිගන්නවා නම් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ මේ සරණං ගන්න බුදෝ මේ සරණං වහන්සේ වරන් කියලා කියන්නේ. ඉතින් මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ඉදිරිය බැලීමේදී සහ අනුදික් බැලීමේදී සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්මිජ්ජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හොති. ඒකෙන් අතපය අකුලනකොට සම්මිජ්ජිතේ ප්‍රසාරිතේ. එහෙම සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න ගත්තාම ඔය නිකන් ඉන්නකොට කකුල හොලවන එක එහෙම වෙන්නේ නැහැ. පොළොව හරණ එක වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් කරනකොට මේ මතක් වෙනවා මේක මේ සිහියෙන්ද ප්‍රඥා දැන් මේක කරන්න ඕන වැඩක්ද එහෙම එහෙම කියලා හිතනකොට ඒක කියන්නේ නවතිනවා. එතකොට අනවශ්‍ය ක්‍රියා කරන එක සෑහෙන දුරකට නවතිනවා. ඉතින් අතපය අකුලනකොට දිගාරිනකොට සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න කියලා කියනවා. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති කියලා කියන්නේ සංඝාටි කියලා කියන්නේ දෙපළ සිවුර. පත්‍ර, පාත්‍ර, චීවර ඒ වගේ දේවල් අඳිනකොට, එහෙනම් ඇඳුම් අඳිනකොට. ප්‍රඥාවෙන් හිතලා සිහියෙන් කරන්න කියලා කියනවා. ඉතින් එහෙම නැත්නම් අනකොට බොනකොට අසිතේ පීතේ කායිකේ සායිකේ අනකොට බොනකොට කඩාගෙන කනකොට කෑම මුලත සූප්පු කරලා රස කැවිලෝගේ දව සූප්පු කරනකොට අනබොන කියන එක හතරකට කඩලා කියලා දෙනවා. අසිතේ පීතේ කායිකේ සායිකේ එදෙනේ කනවා මුල නැත්නම් බොනවා එහෙම නැත්නම් කඩාගෙන කනවා එහෙම නැත්නම් සූප්පු කරනවා කියන හතර කියලා දෙනවා. අන්න ඒ හතර වෙලාවෙදී මේ දේ හොඳයිද මේ දේ නරකයිද කියලා හිතලා ප්‍රඥාවෙන් හිතලා මම අර කිව්වා වගේ සාර්ථකද සත්‍යයද ගෝචරද එන්නේ හිතලා කරන්න පුළුවන් නම් අන්න එකට කියන කනකොට බොනකොට සිහියෙන් ප්‍රඥාවෙන් හිතයි. එතකොට නම් ඉතින් වැඩිපුර කැවෙන්නේ නැහැ. ඉතේ ආසාවට කැවෙන්නේත් නැහැ. මොකද මේ කණේක ප්‍රයෝජනයි. මේක මම මේ කුසලයක්ද මේ කරන්නේ? අකුසලයක්ද කරන්නේ? මේ ඇඟට අවශ්‍ය ප්‍රමාණය දැත්තා හිතට අවශ්‍ය ප්‍රමාණය මේ කන්නේ කියන කල්පනාව. ඊට පස්සේ කියනවා මල මුත්‍ර පහ කරන කොටත් සීයෙන් ප්‍රඥාවෙන් කරනවා. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝ එකන්නේ සිහියෙන් ප්‍රඥාවෙන් කල්පනා කරලා සිහියෙන් කරන්න කියනවා. එතකොට මල මුත්‍ර පහ කරනකොට වෙන දේවල් හිතන්න වෙලාවක් නැහැ. හැබැයි වෙන දේවල් හිතන්න කාලයක් කරගන්නවන්නේ. එතකොට මේ භාවනා කරන්නේදී එහෙම කරන්න බෑ. මල මුත්‍ර පහ කරනකොට සිහියෙන් කරන්න ඕනේ. මම දැන් මේ වැඩේ කරනවා. එතන ඒ ඉරියව් වලම එකක් තමයි මේ එකක්. මේ තීරියව මිසුනේ තීරියව ඒ ඉරියව් පිළිබඳ සිහියෙන් සිටින ගමන් සිහියෙන් සිටින්න කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා ගතේ හිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ කුල් භාවේ සම්පදානකාරී වේ. ඒ කියන්නේ ගතේ කියන්නේ යනකොට හිතේ කියන්නේ ඉඳගෙන ඉන්නකොට නිසින්නේ කියලා කියන්නේ ඉඳගෙන ඉන්නකොට සුත්තේ කියලා කියන්නේ නිදාගෙන ඉන්නකොට ජාගරිතේ කියලා කියන්නේ නිදි මරනකොට භාසිතේ කියලා කියන්නේ කතා කරනකොට කුල්හී භාවයේ කියලා කියන්නේ නිශ්ශබ්ද වෙන්න. මෙන්න මේ සත්‍යනත් සම්පජාන සහිතව ප්‍රඥාව සහිතව සිහියෙන් කරන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේක පුරුදු කරාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේක කාලයක් යනවා මේ පුරුදු කරන්නේ ඒක වාට බෑ. අමාරු වගේ කියනකොටම තේරෙනවා නේද? ඒ කාලයක් ගියාට පස්සේ මේ පුරුදු කරාට පස්සේ කියනවා වික්ෂ එන්න විවේක ආරණ්‍ය සේනාසන වල කියන්නේ මොනවද? ආරණ්‍ය කියන්නේ කැලෑ, රුක්ඛ මූල කියන්නේ ගස් මුල්, හන්ද කියන්නේ කඳු වැටි, ගිරි ගුහා, ගල් ගුහා, මේ කඳු වල තියෙන ගුහා, සුසාන කියන්නේ සොහොන්, වනකේ එහෙම නැත්නම් අභෝකාස් කියන්නේ එලිමහන් පිටණි, එලිමහන් තැන්, එහෙම නැත්නම් සිදුරු කුටි වගේ විවේක ස්ථාන වලට යන්න කියලා කියන්නේ ඊට පස්සේ. ඉතින් මෙන්න මේ ස්ථානයට ගිහිල්ලා ආහාරේ මාත්‍රකය තමයි තියෙන හැමේම කන්නේ උදේවරු විතරයි කන්නේ. ඉතින් ඒ පින්දපාතේ අරගෙන පින්දපාතේ අදට ගත්ත ඉවරයි. ආයි මේ ආහාරයක් ගන්න අද දවසට කියලා හිතලා මේ පලක් බැඳගෙන කල් ඍජු කරගෙන සිහිය පෙරට අරගෙන දැන් හිත එක කරන්න උත්සාහ කරා. ඊට පස්සේ තමන්ගේ තියෙන දැඩි ආසාවල් වලින් තමන්ගේ හිත මුදවන්න. තමන්ගේ තියෙන ද්වේෂයන්ගෙන් ක්‍රියාපාදයන්ගෙන් හිත මුදවන්න. තමන්ගේ තියෙන ජීවන් භවයේ එහෙම ලෙඩගමයි එහෙම නැත්නම් අලසකමයි අම්මලි ගම හිත මුදවන. මගේ ඉඳගෙන ඉන්න බෑ එහෙම. ඉදි මතගෙන ගොඩ. අලවෙන්න හිත. එහෙම නැහැ මම දිගටම මෙහෙම ඉන්නවා. ඒක වීරිය වඩන්නවා. ඒ වීරිය තමයි අලස බව, ගිලන් බව කියන ප්‍රතිපක්ෂ. ඉතින් ඉරියව මාරු කරත් වීරිය වැඩෙනවා. මේ ඒ හින්දා මේ හොඳට හරි ඍජු කරගෙන හොඳ දෙමින් කරගෙන පළඟක් බැඳගෙන ඉන්නකොට සීන මිද්දේ අඩු වෙනවා. අලස බව, ගිලන් බව අඩු වෙනවා. ඊට පස්සේ හිතට එකෙක සිතුවිලි එනවා. හිත විසිරෙනවා. එක එක අරමුණ ඇවිල්ලා හිතනවා එක එක දේවල්. එක දෙයකට හිත එකඟ වෙලා තියෙන්නේ නැහැ. ඒක නිකන් උත්සච්ච කියලා. එහෙම නැත්නම් තමන් කරමු කවු මතක් වෙනවා. මතක් වෙලා කනගාටු වෙනවා. එහෙම නැත්නම් කරගන්න හම් වෙච්ච නැති පිං මතක් වෙනවා. ඒක නිකන් කුක්කුච්ච. ඒ කුක්කුච්චෙන් උත්සච්චෙන් හිත ඉස්සුවා. ඒකට ආයෙත්. ඊට පස්සේ විචිකිච්ඡාවෙන් හිත පිළිසුදු කරගන්න. එහෙම කරලා මේ නීවරණ පහින් හිත දුබල කරන නිවන මහන ධර්මතාවලින් හිත මුදවනවා. හිත පිළිසුදු කරනවා. මෙන්න මේ හිත පිළිසුදු කරාට පස්සේ අන්න ඒ භික්ෂුවට කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා විවේකයෙන් ඉන්න පුද්ගලයෙකුට ලැබෙන විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහෙන් යුක්ත ප්‍රථම ඥානයට සමවදින්න පුළුවන්. එහෙනම් දැන් අපි හිතාගන්න අපිට යම් කිසි විදිහක ප්‍රථම ඥාන සමවදින්න බැයිද? මේ මූලික අවස්ථා පුරුදු කරලා නැති නිසා. බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වාම යම් කිසි කෙනෙක් මේ මං කලින් කියපු ප්‍රමාණය කරා නම් මේ ප්‍රමාණය වෙනවා. ඒකේ හරි දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වොත් කිව්වම තමයි. ඉතින් ඒ වගේ මේ ප්‍රථම ඥාන සමාධිය කියලා කියන අකුසලයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සිත් සම්පූර්ණ වෙනකොටම අකුසල වලින් වෙන් වෙන්න. කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. දැඩි ආශාවල් වලින් මිදෙන්න ඕනේ. විවේකයෙන් ඉන්නත් ඕනේ. විවේකයෙන් ඉන්නකොට විතර්ක විචාර, විතර්ක කියලා කියන්නේ අරමුණට නැවත නැවත එනවා. ඒකම අරමුණ. විචාර කියලා කියන්නේ ඒ අරමුණ හොඳින් බලන. මේ හිතෙන් හිතට දෙයට එහෙමත් හිතට හිතක් උපදින්නේ යම් කිසි දෙයක් ඉන්නද ඒකට කියන අපි අරමුණ කියලා. ඉතින් ප්‍රීතිය කියලා කියන්නේ මුළු ඇඟේම පැතිරිච්ච ප්‍රීතිය. සැපය කියලා කියන්නේ මුළු ඇඟ පුරාම තියෙන සැපක්. කිසිම වේදනාවක් තියෙන්න බෑ. එහෙනම් අඳුරගන්න ඇඟේ යම් කිසි වේදනාවක් තියෙනවා නම් ප්‍රථම ඥාන සමාධින්නේ කොහේද? යම් කිසි විදියකට මෙනෙහි කළා හරි භාවනා ආරමුණ මෙනෙහි කළා හරි වේදනා මෙනෙහි කළා හරි මොනම් ආකාරයෙන් හෝ වේදනාව නැති වෙලාවක් වෙනවද? අන්නේ වෙලාවට තමයි ප්‍රථම ඥානෙ සමවදින්න පුළුවන්. එකඟ වෙන්නේ නැහැ හිත වේදනාවක් තියෙන. වේදනාව හිතන. අපහසුතාවයක් වෙනවා. සැපවත් වූ කන් තමයි හිත සැහැල්ලු වෙන. ඒ සැහැල්ලු නම් සැපවත් වූ නම් තමයි සමාධිගත වෙන්නේ. අන්නේ සමාධිගත හිත තමයි ඕනනම් ඥානෙ සමවදින්න පුළුවන්. ඕනනම් විදර්ශනාවට ඒක තීරණය කරන්න පුළුවන් ඊට පස්සේ. එතකන් අපි අපේ තියෙන දේවල් නීවරණ ධර්ම අයින් කරනවා. අලස බව, ගිලන් බව. ලෙඩ හැදුනා කියලා අනේ මේ ලෙඩෙක් නේ යාට ප්‍රථම ඥාන සමවදින්න මේ ටික ඇති කියලා එහෙම එකක් නැහැ. ඕනම ලෙඩෙකුට తాවකාලිකව හෝ ලෙඩ යටපත් කරගන්න පුළුවන් නම් විතරයි භාවනා ආරමුණට එකඟ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රථම ඥාන සමාධියෙන් පුළුවන්ලු ඊට පස්සේ ප්‍රථම ඥාන සමාධියලා අර ඉස්සෙල්ලා කිව්වා වගේ පස් ආකාරයකින් විතර පුළුවන් වුණාට පස්සේ මදලාගේ පස් ආකාරය කියනවා මේ ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවෙක්කනා කියන පස් විදිහට. අනිත් පස් ආකාරයකින් පුරුදුනාට පස්සේ ප්‍රථම ඥානයේ තියෙන මේ නැවත නැවත ආයාසයෙන් හිතන එක ඒ තරම්ම හොඳ වැඩක් නෙමෙයි. විතර්කයේ ඒ තරම් හොඳ නැහැ. විචාරය හොඳ නැහැ. මේ නැවත නැවත අරමුණට මේ උත්සාහ කර ආය අරමුණ බලන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. උසස් දෙයක් නෙමෙයි කියලා හිතනවා. අවිට අපි ඉස්සල්ලාම වාහනයක් කියලා උනොත් ගියරක දිහා බලලා ගියරක දැම්මට පස්සේ නම් කියන්නේ අහක බලන් ගියරක දැම්මොත් තමයි හොඳ දෙයක්. ඒ කියන්නේ විශේෂ උත්සාහයක් නැතුව ඒ කලින් කරපු වැඩේ වෙනවනම් ඒ දේ වඩා උසස් අපි එහෙම පිළිගන්නේ. එන්න මේ භාවනා කරනකොට එහෙම කියන. මුලින්ම ආයාසයෙන් එහෙම කළාට පස්සේදී නිරායාසයෙන්ම ධානය අරමුණට හිත යොමු වෙනවනම් ඒක වඩා උසස් කියලා හිතුණාට පස්සේ විතර්කයේ විචාරය ගැන කලකිරුණාම දෙවන ධානය සමාදින්න පුළුවන් විතර්ක විචාර රහිත. ප්‍රීතිය සුඛය එකඟතාව විතරයි. ඊට පස්සේ කාලෙක ඒකත් පුරුදු කරාම හිතනවලු ප්‍රීතිය ඒ තරම් උසස් දෙයක් නෙවෙයි. ප්‍රීතිය නැත්තම් ඊට වැඩි උසස් කමක් තියෙනවා. කියලා සැපය එකඟතාවය කියන තුන්වෙනි ධානය තමයි. ඊට පස්සේ තමයි සැපයට වඩා උපේක්ෂාව හොඳයි. කියලා චතුර්ථ ධ්‍යාන සමාධියවල උපේක්ෂා එකඟතාව කියන අංග දෙක තියෙනවා. මෙන්න මේ ආකාරයට බුදුරජාන් වහන්සේ කියනවා මේ චතුර්ථ ධ්‍යාන සමාධියන පුද්ගලයාට අවස්ථාව තියනවලු අමංගේ සිත කෙලෙස් වලින් මුදවන්න. ඒ කියන්නේ ආසවක්ඛ ඥානීය පිණිස මෙහෙවන්න. කෙලෙස් නැති කරන ඥානීය පිණිස මෙහෙවන්න. එහෙම කළා රහත් වුණාම ඒ රහතන් වහන්සේ හිතනවලු මම දැන් රහත් වෙලා ඉන්නේ. මට කෙලෙස් නැහැ. මම ඉන්න ඕන විදිහට ඉඳලා ඉවරයි. මුසිත වන්තෝ. මම කරන්න ඕන දේ කරලා ඉවරයි. අත කරන්නේ. මගේ දැන් බර උසුලාගෙන ඉන්නීමක් නැහැ. මම මෙච්චර කල් අමාරුවෙන් ඉන්නේ. දැන් එහෙම අමාරුවක් නැහැ. ඔහිත භාරෝ. එතන බර පැත්තකින් කියලා තියෙනවා. කෙලෙස් බර පැත්තකින් කියලා තියෙනවා. අනුපස්ස සදත්තා කියලා කියන්නේ අර යන්න ඕන තැන එතෙන්ට පැමිණන. ඒ උත්තම වූ ස්ථානයට පැමිණිලා. එහෙම නැත්තම් මේ රහත් බව ලැබුණා. පරික්ඛීන භව සංයෝජන. ඒ කියන්නේ භව භවය සම්බන්ධයෙන් භවයට එක්ව කරන, භවයට සංයෝග කරන භව සංයෝජන. ඒවත් සීන වුණා. නැති වෙලා ගියා. මේ යහපත් ආහාරයෙන් විමුක්තිය ලැබුණා කියලා අන්නේ රහතන් වහන්සේට විත් ධර්මයේ ඒ කියන්නේ ඇස් පනා පිට විපාක ලැබෙන මේ ඇස් පනා පිට මේ අනුවස් තේරෙන ඥානයක් උනේ කියලා කියනවා. ඊට පස්සේ එහෙම කිව්වහම ජනක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා බාගතුන් වහන්සේගෙන් අහනවා ඉතින් බාගතුන් වහන්සේ මෙහෙම බාගතුන් වහන්සේ අවවාද කරහම මේ හැම භික්ෂුවක්ම නිවනට යනවද නැත්නම් යම සමහර කෙනෙක් යන්නේ නැද්ද? එතකොට කියනවා බාගතුන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය සමහර කෙනෙක් නිවනට යනවා ඒ සමහර කෙනෙක් නිවනට යන්නේ නැහැ. එතකොට ජනක මොග්ගල්ලාන බ්‍රාහ්මණ අහනවා ඉතින් බාගතුන් වහන්සේ නිවන කියන එක ඇත්තටම තියෙනවද? නිවන යන මාර්ගයකුත් සත්‍ය වශයෙන්ම තියෙනවද? නිවන යන මාර්ගය කියන්නේ බාගතුන් වහන්සේ මේ වැඩ ඉන්නවද? ඇයි සමහර කෙනෙක් එතනට යන්නේ සමහර කෙනෙක් යන්නේ නැත්තේ? එතකොට බාගතුන් වහන්සේ කියනවා එහෙනම් බ්‍රාහ්මණය මම ඒ පිළිබඳව තොපගින්ම ප්‍රශ්නයක් අහන්න. තේරෙන ආකාරයකට පිළිතුරු දෙන්න. මොකද්ද රජගහ නුවරට යන්න පාර දන්නවා. පාර කියන්නේ දක්ෂයෙක්ද කොහොමද? ඒකෙන් දැන් ඉන්නේ සවැත් නුවර. රජගහ නුවර කියන්නේ දුර. එතකොට මේ ජනක මොග්ගල්ලාණන් අහනවා රජගහ නුවරට යන්න පාර කියන්නේ මේ ලක්ෂේ ජනක මොග්ගල්. ඒ කියනවා ඒකේ වාග්තුනාන්ත මම ජනක මොග්ගල් මේ රජගහ නුවරට යන්න පාර කියන්නේ දක්ෂේ. ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා දැන් එක පුරුෂයෙක් ඇවිල්ලා අහනවා ජනක මොග්ගල්ලාට ආචාර්යන් වහන්සේ රජගහ නුවරට යන්නේ කොහොමද? එළ ඇහුවාම ඉතින් ජනක මොග්ගල්ලාට කියනවලු මෙතනින් මේ දිශාවට මෙච්චර දුර යන්න ගමක් හම්බෙයි. ඒ ගමෙන් මේ දිශාවට තව මෙච්චර දුර යන්න තව ගමක් හම්බෙයි. මෙන්න මේ ආකාරයට යනකොට රජගහ නුවරට යන්න පුළුවන්. එතකොට මේ කියන අහන පුද්ගලයා ධනක මුක්තලන බ්‍රාහ්මණ කියලා දෙන පැත්තට නැතුව වෙන පැත්තකට ඇවිද්දොත් එයාට රජගහ නුවරට යන්න පුළුවන් වෙනවා. එහෙනම් කියන්නේ බෞද්ධ මාංශ ඔහු රජගහ නුවරට යන්නේ නැහැ. මොකද ඔහු කියලා පැත්තට නෙවෙයි වෙන පැත්තකට යන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ අහනවා. එහෙමනම් තව පුද්ගලෙක් ඇවිල්ලා පාර ඇහුවොත් අතරින් මාත් කොහොමද රජගහ නුවරට යන්නේ? ඒ පුද්ගලයාට ධනක මුක්තලන ධනක මුක්තලන කියනවා පුරුෂයතෝ සමින මෙන්න මේ දිශාවට මෙච්චර දුරක් ගමන් කරනවා. ගමන් කරලා මෙන්න මේවා ගමක් හම්බෙනවා. ඊට පස්සේ තව මොහොතක් තව මෙච්චර වෙලාවක් මේ දිශාවට ගමන් කරනවා. මේවයි ගමක් හම්බෙනවා. කොහොම වුම යනකොට රජගහ නුවරට යන පාරම තියෙනවා. කිව්වා මේ පුද්ගලයා ඒ කියන පාරම යනවා. එතකොට ඒ කියන අතරම ගියොත් රජගහ නුවරට යන්න පුළුවන් වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඒ කියනවා ඔව් මම කියන විදිහටම ගියොත් ඒ පුද්ගලයාට යන්න පුළුවන් වෙනවා. එතකොට භාගතුන් වහන්සේ ඊට පස්සේ අහනවා ඉතින් බ්‍රාහ්මණය රජගහ නුවර ඇත්තටම තියෙනවද? යන්න මාර්ගයක් ඇත්තටම තියෙනවද? මාර්ගය හොඳින්ම කියලා දෙන්න ඔබත් ඉන්නවද? කෙනෙක් ඒ පැත්තට යන්නත් කෙනෙක් රජගහ නුවරට යන්නත් අව කෙනෙක් නොයන්නත් හේතුව මොකද? බුදුරජාණන් වහන්සේ කියනවා මම මොනව කරන්නද භාගතුන් වහන්සේ මම පාර කියනවා විතරයි. අන්න එතකොට භාගතුන් වහන්සේ කියනවා අන්න ඒ ආකාරයට ධන බ්‍රාහ්මණය මම තථාගතයන් වහන්සේ විතරයි මම පාර කියනවා විතරයි මම මොනව කරන්නද? ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ එහෙම කිව්වහම ධනක මුද්දල්ලාන කියනවා ගෞතමයන් වහන්සේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ශ්‍රද්ධාව නැතුව ජීවිතාවෘත්ති සඳහා මහාන වෙච්ච කෙනෙක්. එදැනි ජීවත් වෙන ක්‍රමයක් නැතුව මහාන වෙලා. ඉතින් ඔහු සටයි. සට මායා. ඒ කියන්නේ තියෙන වැරදි හංගනවා, නැති ගුණ පෙන්නනවා. මේ මාන උද්ගත වෙච්ච මාන්නල දිනා. ඒ කියන්නේ බොහොම අම ඉහලින් හිතාගෙන ඉන්නේ. සපලයි. ඒ කියන්නේ සපල ගුණ තියෙනවා, මුකරයි. අට පරිස්සමක් නැහැ. ඒ කටින් ගොඩක් නරක වචන පිට වෙනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලයක් නැහැ. භෝජනය ගන්න ඒ තරම් ප්‍රමාණය දන්නේ නැහැ. භෝජනය ගැනීම ප්‍රමාණය දන්නේ නැහැ. නිදි මරන්නේ නැහැ. ශ්‍රමණේ ශ්‍රමණ භාවයේ ඵලයක් ලබන්න අපේක්ෂාවක්වත් නැහැ. මේ මහාන වීමෙන් මම ඵලයක් ලබනවා කියන සිතුවිල්ලක්වත්. ඉතින් ශික්ෂා පිළිබඳ ගෞරවයක් නැහැ. ශිල්පද ගෞරව කරලා සීකරන්නේ මේ ශික්ෂාව රැකීමේ ආනිසංසයක් තියෙනවා. මේ ශික්ෂාපදි මේ තරම් වටිනවා කියලා එහෙම හිතන්නේ නැහැ. ඉතින් කම්මැලි නීර නැහැ. සිහිය නැහැ. ප්‍රඥාව නැහැ. ඉතින් මෙන්න මේ වගේ පුද්ගලයෝ ආශ්‍රය කරන්ද සමන ගෞතමයන් කැමති නැහැ. ගෞතමයන් වහන්සේ කැමති නැහැ. යම්කිසි පුද්ගලෙ සද්ධාවෙන් ගිහිගෙන නික්මලා පැවිදිලා ඉන්නවනම් තියෙන වැරදි හංගන්න නැත්තම් නැතිගුණ පෙන්නන්නේ නැත්තම් තමන් උසස් කළ හිතන් නැත්තම් මානෙන් උසස් කළ හිතන් නැත්තම් සපල නැත්තම් මුකර නැත්තම් අට පරිස්සමට පාවිච්චි කරනවා නම් හිතල බල ඉන්ද්‍රිය සංවර සීලය තියෙනවනම් ප්‍රමාණය දැනගෙන ආහාර වළඳනවනම් නිදි මරනවනම් ශ්‍රමණ භාවයේ ඵලයක් ගන්න තරම් අපේක්ෂාවක් තියෙනවනම් ශ්‍රමණ භාවයේ ඵලයක් ලබන්න ප්‍රාර්ථනා කරනවනම් ශික්ෂාවට උසස් ලෙස ගෞරව කරනවනම් ශික්ෂාපද වලට සීලයට ගෞරව කරනවා. බඩු බාධරාදිය බහුලව එකතු කරගන්නේ නැත්නම් කුසල් දහම් සමාදන් වෙලා අඛණ්ඩව ඒ කුසල් දහම්හි යෙදෙනවා නම් විවේකයෙන් ඉන්නවා නම් වීර්ය ආරම්භ කරලා තියෙනවා නම් කෙලෙස් තමන්ගේ තියෙන කෙලෙස් අයින් කරනවා නම් සිහියෙන් ඉන්නවා නම් ප්‍රඥාවෙන් ඉන්නවා නම් හිත එකඟ කරනවා නම් අන්න ඒ ප්‍රඥාවන්ත භික්ෂුන් වාසුන් මාංශය ආශ්‍රය කරගෙන යම් කිසි විදියකින් ගෞතමයන් වහන්සේ මූල ගම්යන් තියෙනවා නම් ඒ කියන්නේ මුල් පිළිබඳ වූ සුගඳ ජාති තියෙනවා නම් කළු වගේ එයින් අග්‍රයි. යම් කිසි සාර ගන්ධයක් තියෙනවා නම් කමෙන් යම් කිසි සුවඳක් වේදෙනවා නම් ලෝහිත චන්දන අග්‍රයි. රත් හඳුන් තමයි එයින් අග්‍ර. යම් කිසි පුෂ්ප ගන්ධයක් තියෙනවා නම් දෑසමන් එයින් අග්‍රයි. ඒ වගේ යම් කිසි අවවාදයක් තියෙනවා අවවාදයක් තියෙනවා නම් ගෞතමන් වහන්සේගේ අවවාදේ එයින් අතර නග්ගයි. ඒ තමයි උතුම්ම වූ අවවාදය. ඊට පස්සේ එහෙම කියලා ධනක මොග්ගල්ලාන බ්‍රාහ්මණ කියනවා අභික්ඛන්තං නිපෝධෝතම අභික්ඛන්තං අභිභාන්තයි. හරිම ලස්සනයි. සේවිතා විභවෝතම යම් කිසි විදිහකින් ගෞතමයන් වහන්සේ වහලා තියෙන එකක් ඇරලා පෙන්නවා වගේ. මේ මම්මුලා වෙලා ඉන්න කෙනෙකුට පාර කිව්වා වගේ අඳුරේ ඉන්න අයට මොනව දකින්න කියලා පහනක් දැල්ලුවා වගේ නොඑක ආකාරයෙන් ගෞතමයන් වහන්සේ මට ධර්ම දේශනා කළා. මම ඒ ධර්මය අහලා ගෞතමයන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සාධික සංගය ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙක් හැටියට මාව කළා. මා මතක තියාගන්න කියලා ධනක මොග්ගල්ලාන කියනවා. මේක තමයි ධනක මොග්ගල්ලාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය. මේක තමයි ධනක මොග්ගල්ලාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය. මේක තමයි ධනක මොග්ගල්ලාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය. මේක තමයි